Antes, guap, puro paso los que pueda verse señale, démele al tauro tete, una mena que ha, la banana bu, paso los que poeta você, nilambe bhavana madhyasthane pæmine, evagime nivase nathinam vinat patsalaka භාවනා මධ්‍යස්ථානයක සිට මේ වැඩසටහන සමග එකතුව සිටින කල්‍යාණ මිත්‍ර පින්වත්නි, අපි භාවනා කරන්නේ අපට වෙනස් වෙන්න ඕන නිසා. අපි ජීවිතේ වෙනසක් පරිවර්තනයක් හොයන ඉල්ලන හිඳයි. අපි ජීවිතේ පිළිබඳව ජීවිතය අත්දකින දේ පිළිබඳව එමෙන්ම අත්දකින කෙනා ගැන 100%ම තෘප්තියක් තිබෙනවා නම් සන්තෘප්තිමත් නම් හොඳටම හොඳයි කියා හිතෙනවා නම් භාවනාව මුතු ආගමික කටයුත්තක් චාරිත්‍රයක් සම්ප්‍රදායක් නැතිනම් ආභරණයක් පමණයි. ආභරණයක් වටිනා ආභරණ තියෙනවා, හරි වටිනා සමහර විට ගෙදරක තිබෙන වටිනාම දේ ආභරණයක් වෙන්න පුළුවන්, රන් රිදී දියමන්ති. නමුත් පළඳින්නේ බොහොම කලාතුරකින් අත්‍යවශ්‍ය තැනකට, අත්‍යවශ්‍ය උත්සවයකට, මගුල් ගෙදරකට, වෙන එබඳු අවස්ථාවකට පළඳිනව ලස්සන පෙන්වන්න, වටිනාකම පෙන්වන්න, තැනට ගැළපෙන කෙනෙකු වෙන්න. නැවතත් පෙට්ටගමට, සේප්පුවට, අල්මාරියට, ඊළඟ මගුල් ගෙදර වෙනතුරු. මේ භාවනාව එහෙම ආභරණයක් විදිහට භාවිතා කරන්න පුළුවනි අපට මේ අපව වෙනස් කරගන්න නොවේ නම් අවශ්‍ය. අපේ ජීවිතේ, අපේ කල්ක්‍රියාවේ, අපේ සිතුම් පැතුම් වල පරිවර්තනයක්, ගැඹුරු වෙනසක් කරගැනීමේ ඕනෑකමින් තොරව නම් අප භාවනා කරන්නේ. එහෙමනම් අර මාලයක්, මුද්දක්, කරාබුවක්, වටිනා දෙයක් කලාතුරකින් එළියට ගන්නවා වගේ, පළඳිනවා වගේ. එදාට හොඳයි, තමන්ටත් සතුටුයි, බලන අයටත් සතුටුයි. නමුත් තමන් තමන්මයි ඒ පළඳින වෙලාවෙත් වෙනසක් නැහැ, ගැලෙව්වට පස්සෙත් අපේ වෙනසක් නැහැ. ඉතින් භාවනාව තියෙන්නේ එහෙම උත්සව අවස්ථාවල මගුල් මංගල අවස්ථාවල මේ අපේ වටිනාකම වැඩි කරලා පෙන්වන්න කරේ දාගන්න තියෙන දෙයක් නෙවෙයි, එහෙම දෙයකට නෙවෙයි. සාමාන්‍ය ජීවිතේ වඩාත් සැහැල්ලුවෙන් එමෙන්ම අර්ථවත්ව නිදහස්ව අපටත් ලෝකේට කරදරයක් නොවන ආකාරයට හා යහපතක් වෙන ආකාරයට කටයුතු කරන්න. ඒ සඳහායි භාවනාව තියෙන්නේ. බඳු ලස්සන සුන්දර අර්ථවත් ගමනක යෙදෙන කල්‍යාණ මිත්‍ර පිරිසක් සමග මසකට වතාවක් හෝ පොය දිනක මෙසේ එකතු වෙන්නට ලැබීම, මෙසේ නිහඬව ඉන්නට ලැබීම, එමෙන්ම අමතන්නට ලැබීම, හුඟකන් දෙන්නට ලැබීම අපේ භාග්‍යයක්. මා හිතනවා හැම දිනාම එහෙම හිතනවා ඇති, හැම දිනාටම ඒ හැඟීම ඇති වෙනවත් ඇති. අද දවසේ නැත්නම් පෝය දවසේ මේ ගත කරන කාලය දවස වරුව ඇතුලේ ලොකු දුර ගමනක් නොවෙනවා වෙන්නත් පුළුවන්. එහෙම බලාපොරොත්තුකුත් නැහෙනේ. නමුත් එහෙම දුර ගමනක් යන්න අවශ්‍ය මාර්ගෝපකරණ හඳුනාගෙන එකක් දෙකක් හරි එකතු කරගන්න මේ ගමන යන්න. අන්න ඒ දේ ඉටු වෙනවා නම් අද දවසින් පොය දවසින් ඒ හොඳටම ඇති. ගමන පටන් ගන්නේ අදින් පස්සේ. පොය දවසේ අප කරන්නේ මේ ගමන කුමක්ද, යන්නේ කොහාටද, කොහොමද යන්නේ සහ ඒ ගමනට අවශ්‍ය මාර්ගෝපකරණ මොනවා හරි, වතුර බෝතලයක් හරි එහෙම දෙයක් එකතු කර ගැනීම. මේ මාර්ගෝපකරණ එකතු කර කර ඉන්නත් පුළුවන්. ගමනක් යන්නේ නැතුව ඕනේ ඒ දේවල් මොනවද කියලා ලොකු ලැයිස්තු හදාද, ඒ ලැයිස්තු වල තියෙන දේ එකතු කර කර එකතු කර කර යන්නත් පුළුවන්. ඉතින් එකතු කිරීම තමයි ගමන. වෙන ගමනක් නෑ. ඒවා එකතු කරගෙන යන ගමනක් නෑ. ඉතින් ලොකු මාර්ගෝපකරණ කට්ටලයක් තියෙනවා. අන්තිමට ඒ ටිකත් එක්ක කොහෙවත් යන්න බෑ. එච්චර ලොකු මාර්ගෝපකරණ පොදියක් හදාගත්තාම ඒ බර ඔලුවට ගන්නත් බෑ, කිසි තැනක යන්නත් බෑ. හැබැයි ලෝකෙ වටේම රවුමක් ගිහිල්ලා එන්න උනත් අවශ්‍ය උපකරණ තියෙනවා දැන්. ඉතින් එයත් මේ එක අන්තයක්. හිතවතුනි අවශ්‍ය අවම උපකරණ ටික සකස් කරගෙන ගමන යන එක තමයි අවශ්‍ය. යන විට තව අඩුපාඩු හදාගන්න පුළුවන්. වැසියලුවම අඩුපාඩු හැදුනට පස්සේ ගමන පටන් ගන්නේ කවදාවත් මොනම ගමනක්වත් යන්න බැරි වෙනවා. ඒ වගේම කිසිම සූදානමකින් තොරව යන්නත් බැහැ. එහෙම යන්න පුළුවන් ගමනකුත් නොවේයි. ඒ සඳහා පූර්ව සූදානමක් අවශ්‍යයි. උපකරණ ටිකක් ඕනේ. මැදුම් පිළිවෙතට එන්න අන්තගාමී වෙන්නේ නැතුව මොනවත් ඕනේ නැහැ කියන අන්තයයි, සියල්ලම අවශ්‍යයි කියන අන්තයයි මේ අන්ත දෙකටම එන්නේ නැතුව අවශ්‍ය ටිකක් තියෙනවා. ඒ ටිකත් එක්ක අවමයත් එක්ක ගමන පටන් ගමු. හිත දිහා බලාගෙන ඉන්න විට අපිට මේ හිතතරම් විසිතුරු දෙයක් තවත් නෑ වගේ. විසිතුරුයි කියන්නේ ලස්සනම කියන අදහසම නොවේයි, එහි තියෙන විවිධත්වය. බලන්න ලේසි නෑ. හිත වගේ දෙයක් දිහා බලාගෙන ඉන්න ලේසි නෑ. ඒ තරමටම විපර්යාසයට භාජනය වෙනවා. මේ විත්‍ය අධ්‍යා බලන් ඉන්න එක ලේසි. විත්‍ය විදිහටම තියෙනවා. සම්මුති වශයෙන් ගත්තොත් මේ අපි බලන්න පටන් ගත්ත වෙලේ ඉඳලා පැයක් බැලුවත් විත්‍ය ලොකු වෙනසක් වෙන එකක් නැහැ. ඔය ඉර පායනකොට, වලාකුල් වලට වැහෙනකොට අඳුර ආලෝකයේ වෙනසක් මිස විත්‍ය ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් විත්‍ය දිහා බලන් ඉන්න එක හරි ලේසි. නිශ්චලයි. වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට ඔය එළියට ගිහිල්ලා ගහක අත්තක් කොළයක් ගහක් දිහා බලන් ඉන්න එකත් ලේසි. බිත්තිය වගේ නෙමෙයි, හෙලවෙනවා, උලඟට හෙලවෙනවා, නැමෙනවා, පැද්දෙනවා, ඉලව් පයිනවා. ඒ වුණත් බලන් ඉන්න පුළුවන්. ඒක ලොකු පරාසයක විපර්යාසයකට ගහක් කොළයක් අත්තක් බඳුන් වෙන්නේ නැහැ. දුවන පයින් රිලව් දිහා බලන් ඉන්නත් පුළුවන්. රිලව් එක තැනක ඉන්න සත්ත කොට්ටාසයන් නෙමෙයි. දුවනවා, පනිනවා, පොරකනවා, රණ්ඩු වෙනවා, උදුරා ගන්නවා, ගොරවනවා, නියවනවා. ඒ වේගවත් බිත්තියක් වගේ නෙමෙයි, ගහක් වගේත් නෙමෙයි. කොහොමත් සත්ත්ව ලෝකයේ ඉන්න තාම කලබලකාරී සහ අනාවැකි කියන්නම බැරි සත්ත්ව කොට්ටාසයක් රිලව් වඳුරන්. හැබැයි ඒත් බලන් ඉන්න පුළුවන්. පේන මානක නම් ඉන්නේ මොනවද කරන්න කියා බලන් ඉන්න පුළුවන්. අපේ නිරීක්ෂණය වේගවත් රිලව්ට වැඩිය. අපේ නිරීක්ෂණය මන්දගාමී නම්, එමීට නම් ඊට වැඩි රිලව් වේගෙන් පයින්ව නම් අපිට පේන්නේ නැහැ. අපිට බලන් ඉන්න බැහැ. නමුත් මිනිස්සෙකුගේ නිරීක්ෂණ ශීඝ්‍රතාවයේ තීව්‍රතාවයේ ශක්තිය රිලවෙක්ගේ දැඟලීමට වැඩිය බොහොම වේගවත් නිසා අපිට ඒ රිලව් දඟලන එකක් පේනවා. එයක් පේනවා. මේ දිහා බලන් ඉන්නත් පුළුවන්. බලන් ඉන්නට සමහරට හිනාත් යනවා. තරහ ඉන්නත් පුළුවන්. ආදරයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ මොනවා ඇති වුණත් දිලවුන්ගේ පෙරලි දිහා පැත්තකට වෙලා බලාගෙන අහගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ හිත දිහා බලනවා කියන කාරණේට එන විට මේ සියල්ලටම වැඩිය දුෂ්කරයි. කොහොමත් බිත්තිය දිහා බලන් ඉන්නවා වගේ නම් නොවේයි. එහෙම හිතක් නැහැ. එහෙම ගල් ගැහුණු ගල් බිත්තියක් වගේ හිතක්. බලන්න පටන් ගත්ත මොහොතේ සිට පැයක් ගියත් ඒක ඒ විදිහටම තියෙන හිතක් නම් මම හිතන්නේ කාටවත් නැහැ. ඔය උලඟක් අහාම එළවෙන ගහක් අත්තක් කොළයක් වගේ එහෙමත් නෙවෙයි හිත. ඒක නෑ. උලඟක් අහාම හෙළවෙනවා, ආයනිශ්චල වෙනවා. ඉතින් හෙළවීමෙත් බොහොම සුළු පරාසයක හෙළවෙන්නේ. මෙතනින් හෙළවෙන්න පටන් ගෙන ගහක් ගිහිල්ලා තව කොහේ හරි ගලා නගරේ පේරාදෙණිය පැත්තට යනකල්ම දුවන්නේ මෙතනමයි තියෙන්නේ. මේ රිලව් දිහා බලන් ඉන්නව එකත් ලේසි. රිලව් එක කාත්තක් අතහැරලා අතහැරියම අපි දන්නවා බලන් හිටියාම කොයි අත්තද එල්ලෙන්නේ කියලා. බලාගෙන හිටියාම හරියටම ඒ අත්ත එල්ල වෙනවා. ඉතින් මේ හැබැයි හිත දිහා බලාගෙන සිටීම හරිම අපහසුයි. ඔය බොහෝ විට මේ ගැන කියනකොට කියන එකක් තමයි මේ monkey mind කියන එක. මයින්ඩ් එක රිලව් රිලව් හිත රිලව් වගේ වඳුර වගේ කියලා. හැබැයි නෑ වඳුරන් වගේ නෙමෙයි. එහෙම එක වඳුරන්ට රිලව්න්ට තේරෙන්නේ නැති ඉඳා හොඳයි අපි එහෙම කියන බව දැනගත්තොත් කියයි අනේ අපි වගේ නෙමෙයි අපි විතරට වැඩි හොඟක් හොඳයි කියලා. මනුෂ්‍ය හිතකට වැඩි අපි හරිම නිශ්චලයි ශාන්තයි කියන්න පුළුවන් මොකද්ද කරන්න කියලා. හිත එහෙම නෑ අපේ හිත එහෙම නෑ. සහ හිත දිහා බලා සිටීම තමයි දුෂ්කරම බලා සිටීම. ඒ තමයි ඇත්ත. නිරීක්ෂණය කරන්න දුෂ්කරම දේ තමයි හිත. පහසුම දේ නෙවෙයි. අමාරුම දේ. එබඳු දෙයක් ඇයි කරන්නේ? ඇයි හිත දිහා බලන්නේ? අමාරුම නම්, දුෂ්කරම නම්, ලේසි නැත්නම් මොකටද? කුමකටද? ඒ අර අපේ ජීවිතය වෙනස් කරගන්න. ජීවිතේ වෙනස් කරගන්න බෑ මන්ත්‍ර ජප කරලා. ඒ ජීවිතේට මන්ත්‍ර නැහැ. මන්ත්‍ර අහන සත්තු ඇති, පිල්ලි ඇති, අක්කු පෙරේතව ඇති. නමුත් ජීවිතයකට මන්ත්‍රයක් නැහැ. වෙන ජීවිතයක් වෙනස් කරගන්න වෙන තාක්ෂණයකුත් නැහැ. බෙහෙතකුත් නැහැ. තාක්ෂණයේ තියන වෙන වෙන දෙයක බෙහෙතුත් තියෙනවා මන්තරක් තියෙනවා නමුත් ජීවිතයක් වෙනස් කර ගැනීමට ඒකක්වත් උදව් කරන්නේ නැහැ. ජීවිතය සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ හිත මත. එයයි මෙතන තියෙන කාරණේ හිත උඩ. හිත මත ගොඩනැගුණු දෙයකට තමයි ජීවිතය කියන්නේ. ඉතින් ජීවිතයක් ලස්සන වෙන්නේ, සුන්දර වෙන්නේ, අර්ථවත් වෙන්නේ, ඵලදායි වෙන්නේ ඒ ජීවිතය ගොඩනැගී තියෙන හිත ලස්සන නම් තමා. හිත අර්ථවත් නම් ජීවිතයත් අර්ථවත්. හිත නිෂ්පල දෙයක් නම් ඉතින් ජීවිතයත් පුහුයි. හිත දිහා බලන්න හැදුවාම පෙනෙන පළවෙනි කාරණය තමයි හිත කියන්නේ එහෙම දෙයක් අපිට පේන්නේ නැහැ. කිසිම දෙයක් ද්‍රව්‍යයක් පේන්නේ නැහැ හිත කියා. නමුත් ක්‍රියාවලියක්. ක්‍රියාවක් නොවේ ක්‍රියාවලියක්. වලියක් වෙන්නත් පුළුවන්, වලියක් වෙන්නත් පුළුවන්. නමුත් නොනවතින ක්‍රියා. දාමයක්. හිතනවා, 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 හිතනවා. කියවනවා, කියවනවා, කියවනවා. තොරතෝංචියක් නැහැ. නැවතුම් තිත් නැහැ. මොනවට නැවතුම් තිත් තිබුණත් හිතට නැහැ. හිතට තියෙන්නේ කොමා පමණයි. කොමාවක් දානවා, ආයෙ පටන් ගන්නවා, ආයෙ ටිකක් කියවනවා, ආයෙ කොමා එකක් දානවා, ආයෙ කියවනවා. ඉතින් මේ ඇයි මෙහෙම වෙන්නේ? මේ හිතේ හැටිද? බොහොම සරලව ඇඟ බේර ගන්න පුළුවන් උත්තරේ තමයි මේ තමයි හිතේ හැටි. එහෙම කිව්වහම කාටවත් ආයි ප්‍රශ්නයක් අහන්න බෑනේ. මේ හිතේ හැටි නම් හිතේ හැටි. දැන් මේ හිතල නම් ඉතින් ඒක හැටි. නිල්ලඹ හැටි. ඒ ගැන ආයේ ප්‍රශ්න අහන්න බෑ හිතල කියලා. හැටි කිව්වට පස්සේ. ප්‍රශ්නේ නම් ඒ හැටි නම් ඉතින් ඒ හැටි. එන බොහෝ ඇඟ බේරා ගැනීම සඳහා බොහෝ දෙනෙකු කියන පිළිතුරක් තමයි මේ හැටි හිතේ හැටි. ඒ පිළි අරගෙන ඉන්න. පිළිගත්තාම ඉතින් ටිකක් ඒ හැටියත් එක්ක සාමයෙන් ඉන්න පුළුවන්. නමුත් වෙනස් වෙන්නේ නැහැ. දැන් දහම කියන්නේ මේ හිතේ හැටි කියලා. මේ හැටි කියන වචනේ දහම භාවිතා නොකරනම දෙයක් හිත ගැන. හිතේ මේ එකම එක කාරණයක් ගැන නම් කියනවා හැටි කියලා. මොකද්ද? හිතේ හැටි තමා හිතක් පහළ වෙනවා පවතිනව නැති වෙනවා. ඒ තමා හැටි. හිතක් උපදිනවා පවතිනව නැති වෙනවා. ඒ අර වෙන දේවල් වලට හැටි කියලා දහම කියන්නේ නැහැ. වෙන්න හැටි කියලා. ඉතින් මේ හැටි නෙමෙයි. හිතේ හැටි නම් අපිට කරන්න දෙයක් නැහැ. ඔහේ ඉන්න එක තියෙන්නේ කරපාගෙන විඳගෙන විඳවගෙන. ඔහේ ඉන්න තියෙන්නේ. එහෙම නැත්තම් හිත නැති කරන්න තියෙන්නේ. නැහැටි නම් නැති කරන්නත් බෑ. ස්වභාවයක් නැති කරන්න බෑනේ. හිතේ එක හැටියක් විදියට දහම කියන අර කාරණේ හිතක් පහළ වෙනවා, පවතිනවා, නැති වෙනවා. දැන් මේ ස්වභාවය වෙනස් කරන්න බෑනේ. ඇති වෙලා දිගටම තියාගන්න බෑ. දැන් හැටි නම් වෙනස් කරන්න බෑ. මේ කෙලවරක් නැතුව සිටීම නැතිනම් මේ කෙලවරක් තොරතෝංචියක් නැතුව දෙඩවීම හිතේ හැටි නෙවෙයි. හැටිනම් භාවනාවක් ඕනේ නැහැ. මේ විකෘතියක්. මේ විකෘතියක් නම් පේන්නේ මේක විකෘතියක් කියලා. ඇයි පේන්නේ නැත්තේ විකෘතියක් විදියට? ඒ ප්‍රകൃතියක්සේ දිස් වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ මේ විකෘතිය අතේයේ වුවක් නොවේ. මේ විකෘති වීම ඊයේ පෙරේද මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ නොවේ පටන් ගත්තේ. අපටත් වඩා දිගු ඉතිහාසයක් තිබෙනවා සිතේ විකෘතියට. විකෘති හිත. ඒ නිසා ඉතින් අපි ඉපදුනේ විකෘති හිතක් එක්ක. විකෘති හියක් සමග ඉපදුණු කෙනෙකුට විකෘතිය පේන්නේ ප්‍රകൃතියක් විදිහට. මගදී වෙනස් වුණොත් තේරෙනවා මේක මොකක් හරි විකෘතියක් කියලා. නමුත් ඉපදෙන විටම ඉපදුණු ආකාරය එහෙමනම් එයාට ගැටලුවක් නැහැ. ඒත් එක්ක කොහොම හරි ඒ විකෘතියත් එක්ක ජීවිතයෙන් එට ගහ ගන්න. ඔය මෙහෙ දකින්න ඇති අර වලි කුකුලෙක් වලි කිකිලියක් ඉන්නා තනි පාදේ. පුංචි කාලේ ඉඳලම අපි දකින කාලේ ඉඳලම එහෙමයි. පුංචිම පුංචි කාලේ තනි පාදයෙන් ඉන්න. එතන ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය වයසට ඇවිල්ලා එක පාදයක් නැති වුණොත් එහෙම ජීවත් වෙන්න බැරි වෙනවා. හැබැයි කුඩාම කාලේ ඉඳලම තනි පාදයක් තියෙන නිසා පාද දෙකක් තියෙන අනිත් වලි කුකුලන් කිකිලියන් වගේම පැන පැන යනවා. බොහොම සමබරව ඉන්නවා. පඩි පනිනවා උඩට පහළට. කෑම කනවා. මොකද එයා දන්නේ නැහැ ඒ විකෘතියක් බව. එයා හිතන් ඉන්නේ මේක උපන් හැටි. මේ තමයි අවාසනාව. විකෘතියක් සමග ඉපදුනහම ඒ විකෘතිය එක ජීවත් වෙන්න සබාදහම දෙන උපදේශයක් තමයි මේ ප්‍රകൃතිය. මේක තමයි ප්‍රകൃති. මේක තමයි හැටි. එහෙම හිතන්න පුළුවන් නම් ඕනෑම විපර්යාසයක් එක්ක ඔහි ඉන්න පුළුවන්. පන නල ගැට ගහගෙන ඉන්න පුළුවන් මැරෙනතුරු. මේ ලනුව ගිලලා තමා සත්වයා විකෘති හිතක් සමග සසර එදා මෙදා තුර දුවන්නේ. විකෘතිය ප්‍රකෘතියක් කියලා හිතාගෙන. මේ නෑ කියලා කියන අය දිහා බලන්නේ විකෘති අය දිහා බලන විදිහට. ඒ සාමාන්‍ය දෙයක්. දැන් ඊළඟ කාරණය මේ විකෘතියක් විදිහට නොපෙනෙන්නේ ඊළඟ හේතුව තමයි මෙයින් වින්දනයක් ලබනවා. මේ කෙලවරක් නැතුව සිටීමෙන් ලොකු වින්දනයක් ලබනවා. ඒ ගැන හිතනවා, මේ ගැන හිතනවා, අරය ගැන කතා කරනවා, මෙයාව විවේචනය කරනවා, අර දෙයට සැලසුම් හදනවා, අර උණු සිදුවීම, අතීත සිදුවීම එහෙම නෙමෙයි, මෙහෙම වුණා නම් හොඳයි කියලා හිතනවා, අරය වැරදි කියලා හිතනවා, මෙයා ගැන හරියට අරය දන්නේ නැහැ කියලා හිතනවා. දැන් මේ විදිහට බලන්න මොනතරම් පරාසයක මෙයා කෑ ගහනවද? හිත කියන කතිකයා මොනතරම් මේ මාත්‍රිකා ගැන පමණක් නෙමෙයි, අනිවාර්යයෙන්ම මාත්‍රිකා ගණනාවක් ගැන යා කතා කරන්නේ. එකක්වත් ඉවර කරන්නේ නැහැ. මතක් වෙන දේ ගැන කතා කරනවා. කලින් මතක් වුණු දේ අමතකයි. ඊළඟට මතක් වුණු දේ මාත්‍රිකාව කරගෙන කියවනවා. ඊළඟට තවත් සිටිවිල්ලක් අහම අර මාත්‍රිකා දෙකම මතක නැහැ. තුන්වෙනි සිටිවිල්ල මාත්‍රිකාව කරගෙන එතනින් එයා කතාව පටන් ගන්නවා. මේ සිතතරම් දක්ෂ වික්ත ශනික කතිකේකු තවත් නැහැ. මට සූදානම් වෙන්න අවශ්‍ය නැහැ කතාවක් කරන්න. දෙන මාත්‍රිකාව ගැන පුළුවන්. මොනවද කියන්න පුළුවන්? කියන්නේ මොනවද කියන එක වෙනම කාරණයක්. ඒක එයත් අප කලින් භාවනාවේදී බැලුවා. ඒ කියන දේවල් මේ වෙලාවට ඕනේද නැද්ද? ඒ කියන දේ ඇත්තද බොරුද? දන්න දෙයද නොදන්න දෙයද? දේවා වෙනන විභාග කළ යුතු දේවල් හොයා බැලිය යුතු දේ. නමුත් මේ හිතට හැකියාවක් තිබෙනවා ක්ෂණිකව ලැබෙන ඕනම මාතෘකාවක් ගැන කතාවක් කරන්න. මේ හැම හිතකටම තියෙනවා. මේ හැකියාව නැති හිතක් නෑ, මනුෂ්‍ය හිතක් නෑ. එහෙම තියෙනවා නම් එය කිසියම් මේ හැකියාවක්. හිතාගන්න බැරි වෙනවා. බැරි වෙනවා නම් හිතන්න ඕනෙකමක් තියාගෙන හිතාගන්න බැරි වෙනවා නම් ඒ නොහැකියාවක්. මොනවා හරි ගැන හිතන්න කිව්වහම හිතාගන්න බැරි වෙනවා නම් ඒ දේ ගැන හිත ගල් ගැහෙනවා නම්, ඉර වෙනවා නම් එය නොහැකියාවක්. ඒ ප්‍රകൃති වීමක් නෙමෙයි, අර විකෘති ප්‍රകൃති වීමක් නෙමෙයි එතන වෙන්නේ. ඒ විකෘතියේම තවත් අවස්ථාවක් ඉර වෙනවා, ගල් ගැහෙනවා. මොනවත් හිතාගන්න බැරි වෙනවා. සිටිය යුතු අවස්ථාවල, සිටිය යුතු දේවල් ගැන. නමුත් මේ හිතවතුනි සාමාන්‍යයෙන් මෙයාට ඕනෑම දෙයක් ගැන හිතන්න පුළුවන්. ඕනෑම දෙයක් ගැන හිතන්න පුළුවන් පමණක් නෙවෙයි හිතනවා. ඒ සිතීමෙන් එයාට වින්දනයක් ලැබෙනවා. ඒ තමයි, ඒ වින්දනේ තමයි හිතට තියෙන ලොකුම දේ. ඊට එහා දෙයක් එයාට නැහැ. එයාට තියෙන ලොකුම සම්පත, ලොකුම වින්දනය තමා හිත ඉන්න ලැබෙනවා. කවුරු ගැනද වැදගත් නැහැ, මොනවා ගැනද වැදගත් නැහැ, අදාළද නැද්ද වැදගත් නැහැ, ඇත්තද බොරුද වැදගත් නැහැ. ඒ කාරණා හතරම වැදගත් නැහැ. වැදගත්ම දේ තමයි හිතන්න පුළුවන්. ඔය හිත ඉන්න පුළුවන් නම් ඒ ඇත. එයින් ලොකු අඩුවක් පිරෙනවා. එහෙම බැරි වුණොත් එයාට ලොකු අඩුවක්. ඒ අඩුව පිරෙනවා, සම්පූර්ණ වෙනවා හිත ඉන්න පුළුවන් නම්. දැන් භාවනාවේදී අපි බලනවා මේ ඇත්ත ඇත්තටම වින්දනයක්ද මේ ඇත්තම රහත්ද ලස්සනක්ද සුන්දරත්වයක්ද සැපක්ද කියා බලන මේ මෙයාද විඳිනවනේ හිත හිත විඳිනවා මෙයා ඇත්තටම විඳින්නේ රහත්ද සැපක්ද සතුටක්ද එහෙම බලන විට අන්න පැහැදිලි වෙන කාරණේක් තමා එය එසේ නොවන බව. හිතුවට මේ හිත හිත ඉන්න තියෙනවා නම් ඇති කියා එය බැරි වෙනකොට හිතට අඩුවක් වගේ දැනෙනවා. උනත් හොඳට හොයා බලන විට පැහැදිලි වෙනවා මේ සිතීම නිසා සිතන්නා සතුටක් වින්දත් අල්ප වූ බහුල වශයෙන් බොහෝ වශයෙන් භුක්ති විඳින්නේ අකමැති දේවල් විඳින්න කැමති නැති දේවල් අවශ්‍ය සතුට පමණයි සිතීමෙන් නමුත් ඒ අවශ්‍ය සතුට ලැබුණත් නොලැබුණත් අනවශ්‍ය වූ සහ බලාපොරොත්තු නොවන ප්‍රතික්ෂේප කරන තව බොහෝ දේ එයාට කණ්ඩ සිද්ධ වෙනවා අනුභව කරන්න වෙනවා. ඉතින් එතකොට අර පැණිරහ විතරක් නෙමෙයි. දැන් පැණිරස දේවල්ම තෝරලා පිඟානට දාගෙන කණ්ඩ හදනවා. හැබැයි මේ පැණිරහ දෙයක් රස කැවිල්ලක් විතරක් තෝරගෙන පිඟානට දානකොට ඒට ඇමිනිලා තව බොහෝ තිත්ත දේවල් පිඟානට වැටෙන මේ පැණිරහ දෙයක් පමණක් තෝරගෙන පැණිරහ දෙයකින් පටන්ගෙන පැණිරහ දෙයක්ම අනුභව කරලා පැණිරසකින්ම ඉවර කරන්න හිත දන්නේ නැහැ හිතට බැරි දෙයක් ඒ නිසා ඕනම දෙයක් ගැන සතුටින් හිතන්න පටන් ගත්තා තප්පරයක් දෙකක් සිටිවිලි දෙක තුනකින් පසුව ඒට ඈඳිලා භයානක දේවල් එකතු වෙනවා නීරස දේ පමණක් නෙමෙයි වසවිස වුණත් එකතු වෙන්න පුළුවන් ඒවත් ඒවා ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් නැහැ කන්න පටන් ගත්තට පස්සේ ඔය නූඩ්ල්ස් කනවා වගේ ඒක එකට දිගටම එනවා ඇදිලා 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 එනවා. මේ සියල්ලම කිලෙනවා. තෝරලා බේරලා කන පුරුද්දක් හිතට නැහැ. තෝරලා බේරලා සතුටදායක දේ පමණක් විඳලා සතුටදායක තිත්ත අමිරස වහ දේවල් පිටාන අයිනෙන් තියන්න එහෙම පුරුද්දක් හිතට නැහැ. එයා දන්නේ. එයා මුළු සියල්ලම තමයි අනුභව කරන්න පටන් ගන්නේ. ඉතින් ඒ විට අල්ප වූ රසයක් හා බහුල වූ දුකක් තමයි විඳින්නේ. දැන් මේ දෙවෙනි කාරණේ. පළවෙනි කාරණේ කුමක්ද? මෙහෙම හිතන එක හිතේ හැටියක් කියලා හිතනවා. ඒ ප්‍රകൃතියක් කියලා. නමුත් ඒ ඇත්තටම ප්‍රകൃතියක් නෙමෙයි. ඒ විකෘතියක් නිසා මේ ප්‍රകൃතිමත් කරගන්න පුළුවන්. දැන් මේ ප්‍රകൃතියක් නම් ආයෙ කරන්න දෙයක් නැහැ. ප්‍රകൃතිය කොහොමද අපි වෙනස් කරන්නේ? නෑ මේ විකෘතියක්. විකෘතියක් නිසා මේ ප්‍රകൃතිමත් කරගන්න පුළුවන්. දෙවෙනි කාරණය දැන් බහුල වශයෙන් දුක නම් වින්දනය කරන්න හිත. දැන් ඒකත් කියන්න පුළුවන් මේක තමයි හැටි. වැඩිපුර තියෙන්නේ දුක, ලෝකේ දුක, ජීවිතේ දුකයි එහෙම කියලා එහෙනම් ඒත් කරන්න දෙයක් නැහැ එහෙම කිව්වහම. ඒතර ඒකත් ප්‍රകൃතිය විදිහට නගන්නේ. නෑ දුක් විඳීම කියන්නේ ප්‍රകൃතියක් නෙමෙයි ඒත් විකෘතියක්. ඒ නිසා ඒ වෙනස් කරගන්න පුළුවන්. දුක කියන්නේ ප්‍රകൃතියක් නම් වෙනස් කරන්න බෑ. ඒ වැරද්දක්. ඒ නිවැරදි කරගන්න පුළුවන්. සහ නිවැරදි කරගන්න ඕනේ. නමුත් ඒ වෙනුවට හිතට ලනුවක් දෙනවා. මේ තමයි හැටි. ජීවිතේ දුකයි. නිස්සාරයි. ලෝකේ අමිහිරි. මේ තමයි ස්වභාවය. ඔහේ ඉන්න. බකන් ලාගෙන ඉන්න. ඉතින් යාම දෙන ලනු යාම ගිලිනවා. මේ ලනු කවුරුවත් දෙනේව නෙමෙයි. එයාගෙම සිටිවිලි. එයාටම ඇත්ත. යාම ඒ තමන්ගෙම අර ගෝමස්ස වගේ එයාගේ වලිගෙන් එයාගේම ඔළුවට දෂ්ට කරගන්නවනේ ගෝමස්ස. ඒ වගේ මේ සිටිවිලි තමන්ම නිර්මාණය කරන සිටිවිලි වල ගොදුරක් බවට තමන්ම පත් වෙලා විඳ විඳ ඉන්නවා. හිතවතුනි ජීවිතේ අප මොන විදිහේ දුක්ඛ දෝමනස්සයක් අනුභව කළත් අනුභව කරත් එය අපේම චින්තනයේ විසින් උයා පිහා දෙන දෙයක්. අප අනුභව කරන සියලුම දුක්ඛ දෝමනස්සයන් උයන්නේ පිහන්නේ අපේම හිත. මේ හරි ලස්සනට හදලා දෙනවා. හදන්නේ දුකක් බව දන්නේ නැතුව. මේ උයන්නේ තිත්ත වහදයක් කියලා එයා දන්නේ නැහැ. ඒ නිසා බොහොම හොඳට ඒක මහන්සි වෙලා කාලය වැය කරලා උයලා දෙනවා. උයනවා. හැබැයි එය අජීර්ණ වෙන දෙයක් වෙන්න පුළුවන්. බඩේ අමාරුවක් හැදෙන්න පුළුවන්. ඉතින් හැදෙන හැම බඩේ අමාරුවක්ම වැරදි කෑමක ප්‍රතිඵලයක්. ඒ වැරදි හැම වැරදි කෑමක්ම උයන කෙනාගේ වැරද්දක්. උයන්නේ කවුද? හිතම තමයි. ඒත් අවසානයේ මේ දුක්ඛ දෝමනස්සයට ගොදුරු වෙන්නේ තමන්ගේම නොසැලකිල්ල නිසා සහ රැවටීම නිසා. රැවටීම කුමක්ද? මේ රසවත් දෙයක් කියලා රැවටේ. පැණිරහයි කියලා රැවටෙනවා තිත්තට. ගුණයි කියලා රැවටෙනවා අගුණ විසදයකට. ඉතින් මේ තමයි අවිද්‍යාව කියන දහම විස්තර කරන්නේ. අවිද්‍යාව. මෙතනම් පේනවා මොනතරම් විකෘතියක්ද කියලා. මේ ප්‍රකෘතිමත් කරගන්න පුළුවන් විකෘතියක්. මේ හදාගන්න පුළුවන් විකෘතියක්. සහ හදාගත යුතු විකෘතියක්. මේක හැටි කියලා ඉන්න ඕනේ නැහැ. මේක හදාගන්න පුළුවන් මේ රැවටීම. එක් භාවනාන යෝගියෙකු එක යෝගිවරයෙක් නැත්නම් ඍෂිවරයෙක් තාපසතුමෙක් එතුමාට තමන්ට කියලා තැනක් තිබුණේ නැහැ. එහෙම තැනක් තිබුණේ නැහැ කියන්නේ ඕනෙ වුණේ නැහැ. ඉතින් ඒක තමයි තාපස සන්න්‍යාසී සම්ප්‍රදාය. ලිපිනයක් නැහැ. ඇඩ්‍රස් නැති කෙනෙකුට තමයි යෝගිවරයෙක් කියන්නේ, තාපසේ මුනිවරයෙක් කියන්නේ. ඉතින් මෙතුමා මේ වැඩගෙන වුණාම ගෙදරකට දෙහෙකට යනවා. මේ ආහාර දුන්නාම දුන්නොත් ඒක එකකින් සෑහීමකටපත් වෙනවා. එක ගෙදරකට ගියා. ඉතින් ගෙදරට ගියාම නිවසකට ඒ නිවසේ හිටිය කෙනා යා ගොවියෙක් බොහොම ගෞරවයෙන් ආසනයක් අදලා බිමනේ වාඩි වෙන්නේ. ඉතින් බිම හොඳ පිය දාලා අතු ගාලා වස්ත්‍රයක් එලලා වාඩි වෙන්න දුන්නා. මෙතුමා පරියංකේ පද්මාසනේ වාඩි වුණා. වාඩි වුණාට පස්සේ කිරි වීදුරුවක් ගෙනල්ලා පූජා කළා. කිරි වීදුරුවක් මෙතුමා ඉදිරියෙන් ඒ කිරි වීදුරුව තිබ්බා. ඉතින් මෙතුමා ඒ කිරි වීදුරුව දිහා බලාගෙන මේ බලාගෙන ඉන්නවා. මේ එකම ආහාර වේල එක වේලයි වළඳන්නේ. ඉතින් මේ එදා දවසේ ඒ ලැබෙන ආහාර වේල. ඉතින් දැන් ගොවියත් බලාගෙන ඉන්නවා මේ කිරි වීදුරුව බොයි. මේ තමයි අද දවසේ ලැබෙන ආහාරය. හැබැයි ඒ වෙනුවට මේ කිරි වීදුරුව දිහාම බලාගෙන ඉන්නවා. දැන් ගොවියත් බලාගෙන ඉන්නවා. දැන් ගොවියටත් ඕනේ මේක බීලා, ගොවියටත් සතුටුයි, දානයක් දුන්නා කියලා සතුටුයි, තමන්ගේ වැඩ කරගන්නත් තියෙනවා. හැබැයි එකක්වත් නැහැ. කිරි වීදුරුව දිහා තාපස්තුමා බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න එක දිහා ගොවියත් බලාගෙන ඉන්නවා. තාපස්තුමා ගොවිය දිහා බලන්නේ නැහැ, කිරි වීදුරුව දිහා බලන් ඉන්නේ. ගොවිය මේ දෙකම දිහා බලන් ඉන්නවා. කිරි වීදුරුවයි තාපස්තුමයි දිහා බලන් ඉන්නකොට ගොවියට පේනවා තාපස්තුමාගේ මූණ වෙනස් වෙන හැටි. සතුටක් එනවා මූණේ, දුකක් එනවා, තරහක් එනවා, බියක් එනවා. දැන් මේ විදිහට මූණ වෙනස් වෙනවා. දැන් ගොවිය බලාගෙන ඉන්න. දැන් ගොවියලේ හරි බොයි බොන පාටක් නැහැ. අර මූණේ ඉරියව්වල වෙනස් වීම තමයි තියෙන්නේ. කොහොම හරි මෙයා සාමාන්‍ය මිනිස්සෙන් ඉතිවසීමේ සීමාවක් තියෙනවනේ. සම්තිමට කිව්ව මොකද්ද මේ කරන විකාරේ? මේක බොන්න. කිරි වීදුරුව බොන්නේ නැතුව මොකද මේ? ඊට තාපස තුමා මුනිවරයා කියනම මේ මට බයයි. මොකටද බය වෙන්නේ? මොකටද බය වෙන්නේ? බය වෙන්නේ මේ මං මේක බොන්න කලින් වෙන කෙනෙක් බොයිදෝ කියලා මට හිතෙනවා. අර ඉන්න පූස ඇවිල්ලා මේක බොයිද? පූස මේක බොන්න ඇවිල්ලා මෙතන මේක පෙරලිලා හැලෙයිද? මම සැකයක් එනවා. සැකෙත් එක්ක බයක් එනවා. බයක් එනකොට මට පූස ගැන තරහක් එනවා. ඊළඟට මං හරි කැමති උණු උණුවේ කිරි බොන්න. දැන් මේක උණු උණුවෙන් තියෙන ඉතින් ගොවිය කියන මේක රසනේනේ බලන්නකෝ දුන් දානවා. ඔව් ඒක ඇත්තේ වුණාට මං මේ බොන්න කලින් මේක නිවේයිද කියලා මට හිතෙනවා. හිතල වෙයිද? මේකට කූඹියයිද කියලා. දැන් මේ විදිහට මේ මුනිවරයා කියනවා. ඒ නිසා මේ මට බයයි, තරහයි, දුකයි, ශෝකය, ඊර්ෂ්‍යය මේ ඔක්කොම එනවා. ඒක ගොවියා හිනා වුණා. අයියෙන් හිනා වුණා. අයියෙන් හිනා වෙලා කියන මොන විකාරයක්ද? මම ඔබතුමා මේ ඔච්චර මේ පුංචි දේවල් ලොකුවට ගන්නෙ මොකටද? මෙතන පූසයන්ෙත් නැහැ. කූඹියෙන්ෙත් නැහැ. මේක නිවෙන්නේ නැහැ. දැන් බි බොන්න බිව්වහම නිවෙන්නේ නැහැ නේ. උණු උණුවේ කිරි එකක් බොන්න පුළුවන්. දැන් හිතේ තෙන්ඩ ගියොත් නිවෙන්න පුළුවන්. ඒ වගේම පූස ඇවිල්ලා මේකට පණින්නත් පුළුවන්. පූස බොන්නත් පුළුවන්, කිරි ටික හැලෙන්නත් පුළුවන්. නිමුණට පස්සේ කූඹියෙන්නත් පුළුවන්. දැන් මෙහෙම කිව්වට පස්සේ යෝගිවරයා කිරි වීදුරුව අරගෙන බිව්වා. පීගෙන වීගෙන ගියා. ඒ මොන විදිහට බිව්වා? පානය කරා. පානය කළා වීදුරුව එහෙම තියලා. අයියෙන් හිනා වුණා. හිනා වුණාම ඉතින් ගොවියට පුදුමයි. ගොවියට පුදුම දෙක තුනක් මෙතන මේ එකක් තමයි මේ හරි දියුණු කෙනෙක් කියලා හිතන් හිටියා. වෙයි ඉඳන් බලනකොට පුංචි බබෙක් වගේ. දෙවෙනි කාරණේ එහෙම කෙනෙකුටත් උපදේශයක් දෙන්න පුළුවන් වුණා ගොවියට. ඒක ගැනත් එයාට පුදුමයි. එහෙම කවදාවත් හිතන් හිටියේ නැහැ. තුන්වෙනි කාරණේ එහෙම යෝගීවරේ මේ වගේ මහා මුනිවරේ මේ ගොවියෙක් පෘථග්ජන කෙනෙක් දෙන උපදේශයක් අහලා කටයුතු කරයි කියන එකත් ඒකත් පුදුමයක්. ඉතින් මේ පුදුම දෙක තුනත් එක්ක ගොවියා විස්මෘතව ඉන්නකොට තමයි hina වෙන්න පටන් ගත්තේ. hina වෙන එකත් පුදුමයක්. ගොවියෝ ඇයි මේ hina වෙන්නේ? දෙන්දි මෙතුමා කියනවා මේ ඔබ ওই කිරි වීදුරුව ගැන මට ලොකු බණක් කියවනේ. මේක මං කිව්වහම මේක නිවේයි. මට උණුනුවේ බොන්න ඕනේ. හැබැයි මං මේක නිවෙන්න පුළුවන් කියලා ඔබ කිව්වා. මේක රස්නේන් තියෙන. ඔහොම හිත හිත ඉන්න කිව්වොත් නෙමෙයි. ඒ නිසා බොන්න කියලා. එතට මං කිව්වා මේක පූසෙක් බොයි මට කලින්. වෙන කෙනෙක් බොයි. පූස බොන්න කියලා හැලෙයි. එතර ඔබ කිව්වා ඔහොම හිතේ තීටියොත් ඒ ටික වෙයි. ඒ නිසා හිත කලින් බොන්න. එතර ඔබ කිව්වා මේකට දැන් කූඹි එන්නේ නැහැ. නමුත් ඔක නිමිලා පෙරලිලා ගියොත් එහෙම කූඹි තර නෙමෙයි වෙනත් සත්තු වෙයි. ඒසයි හිත කලින් බොන්න කියලා. ඒකටයි මට hina ගියේ. ඔයාන ඒක මොනවාද hina වෙන්නේ කියලා. මම ඒ ටිකට නෙමෙයි විතරක් නෙමෙයි hina වුනේ. මම ඔබ හිතන විදිය ගැන hina ගියොත්. ගොයන මොකද්ද මගේ හිතන විදිය වැරද්ද? දැන් මම හිතන විදිය හරි නිසානේ ඔබට කිරි වීදුරුව පානය කරන්න පුළුවන් උනේ. නෑ මේ කිරි වීදුරුව ගැන නෙමෙයි ඔබ හිතන්නේ. ඔබ මේ කිරි වීදුරුව ගැන හිතන විදිහට ඔබ ඔබේ ජීවිතය ගැන හිතන්නේ නැති එකයි මට ප්‍රශ්නේ. මේ කිරි වීදුරුව ගැන ඔබ හිතන විදිහට ඇයි ඔබ ඔබේ ජීවිතය ගැන හිතන්නේ? ඔබ මොන කරන් දේවල් වලට ලත වෙනවද? මේ ගොවියට කියනවා තාපසතුත්. ඒ තින්දි මේ තම අහලා පහලා ඇත්ත එක තුළ හිටි ඇත්තෝ ඇත්ත තමයි මෙයා මේ හරීම මේ ලත වෙවි ඉන්න කෙනෙක්. ගොවියත් කිව්වා ඇත්ත තමයි මම කුඹර වපුරනවා හොඳටම වපුරනවා දක්ෂම ගොවියෙක්. හැබැයි වපුරුවට පස්සේ වපුරලයි වතුර බැඳලා ඔක්කොම කරාට පස්සේ මට නිින්ද යන්නේ. ඇයි නිින්ද යන්නේ නැත්තේ? නිින්ද යන්නේ නැත්තේ මට හිතෙනවා මේ වක්කඩ කඩන් ගිහිල්ලා වතුර දේ වෙනකොට ගිහිල්ලා මේක වේලිලා යයිද? ඇතරේ පැලටික මැරෙයිද? ඊළඟට හිතෙනවා මහා වැස්සක් වැහැලා කුඹර යට වෙලා මේ ටික ඔක්කොම කුණු වෙලා යයිද? වැස්සේ නැත්තම් හිතෙනවා තද පෑවුමක් ඇවිල්ලා පායලා පායලා වේලිලා වියලිලා යයිද? එහෙම නැත්තම් ඒ වැස්සෙත් නෑ තදට පෑවුවෙත් නෑ. එහෙම කාලෙට හිතෙනවා සතෙක් ඇවිල්ලා හරකෙක් කුළු හරකෙක් වගේ ඇවිල්ලා මේක සම්පූර්ණයෙන් කඩලා පෙරලා දායිද? මීයෝකයිද? කුරුළු හරකෙක් කාම්ප නැති දවසට හිතෙනවා මීයෝකයිද? දැන් මේ නිසා මට නිින්ද යන්නෙම නෑ. හැබැයි අස්වැන්නත් නෙලා ගන්න පුළුවන්. ඒ උපරිම අස්වැන්න නෙවෙයි. ඒ උපරිම අස්වැන්න නොවන්නේ දැන් ඉලිවෙනකල් නිින්ද යන්නේ නෑනේ මෙයාට. ඔබ හිතේ තියෙන්නේ ගියාම නිින්ද යන්නේ නැති නිසා උදේට මහන්සි. සක් කුඹරට කළ යුතු දේ කරගන්න එයාට බෑ. ඒක කුඹරට හැමදාම ගිහිල්ලා කරන්න වල් පැල නෙලන්න ඕනේ. ඒ ටික කරගන්න මෙයාට ශක්තිය නැහැද? හැබැයි කිසියම් අස්වැන්නකුත් ලැබෙනවා. මේ සමහර කාලෙ තියෙන්න පුළුවන් වහිනවා. වැහැල ටිකක් වතුරට යට වෙනවා. සමහර පායන කාලෙ තියෙනවා. වේලෑන කාලෙත් තියෙනවා. සතෙක් ඇවිල්ලා හානි කරන අවස්ථාත් තියෙනවා. හැබැයි ඒව ටිකයි. තාපසතුමා කියනවා ඔබේ ප්‍රශ්නය ඒ වැස්සවත් අවුවවත් කුළුහරක්වත් මියවත් නෙමෙයි ඒව ගැන හිතන එක. නින්ද යන්නේ නැත්තේ නිසා එළි වෙනකල් කුළුහරක් එන්නේ නැහැ ඔබේ ගේ ඇතුළට දෙමෙන්නෙත් නෑ, පායන්නෙත් නෑ, මියෝෙන්නෙත් නෑ. නමුත් ඔබේ සිටිවිල්ල ඔබට නිදාගන්න දෙන්නේ නෑ. විවේකයක් නෑ. එතකොට විවේකී නැති දවසකට ඔබ හැරෙනකොට අවිවේකී ඔබට වැඩ කරන්න බෑ. කළ යුතු දේවල් කරගන්න බැරි වෙනවා. ඔබ බයින අකුළු හරක්ට, ඔබ බයින අවුවට, ඔබ බයින වැස්සට, ඔබ ඔබටත් වෙනගන්න. හැබැයි ප්‍රශ්නේ එකක්වත් නෙමෙයි සිටිවිදි. ඉතීම තමයි ප්‍රශ්නේ. සමහර විට කුළුහරකෙක් එන්න පුළුවන්, ඇවිල්ලා ටික එකලිය අද්දක් එහෙම පාළු කරලා යන්න පුළුවන්. දැන් ඔබ එහෙම හිතුවානේ එයිද කියලා, පාළු කරයිද කියලා. හැබැයි ඒ කුළුහරක ආවේ පාළු කරේ ඔබ හිතපු නිසා නෙමෙයි. එහෙම වෙයි කියලා සිතූ නිසා නෙමෙයි ආවේ. හැබැයි ඔබ සම්බන්ධයක් හදාගන්නවා. ආ, එහෙම වෙන්න තියෙන නිසායි මට එහෙම හිතුවේ. මං හිතුව එක හරි ගියා කියලා. සමහර විට වැහැලා යට වෙන්නත් පුළුවන්. ඒ කලින් දවසේ ඔබ එහෙම හිතපු නිසා නෙමෙයි. එළි වෙනකල් හිතේ තියෙන ඇති වැහැල්ලියක් යට වෙයි. මේ පහෝදා ලියද්දක් යට වෙලා වැස්සට. හැබැයි එළියද්ද යට වුණේ යට වෙන තරමට වැස්සේ අර හිතුව නිසා නෙමෙයි. හිතල කවදාවත් වස්සවන්න බෑ ඔබට. ඔබ හිතනවා ඔබ හිතුව නිසා වැස්සා. නැත්නම් වහින නිසා කලින් ඔබට එහෙම හිතුණා කියලා. නමුත් ඔබට කවදාවත් හිතල වස්සන්න බෑ. හිතල කුළුහරකෙක්ව ලියද්දකට ගේන්නත් බෑ. හිතලා වැස්ස නවත්තලා අවුව විතරක් දවස් ගානක් කුඹරට වැටෙන්න සලස්වන්නත් ඔබට බෑ. ඒකම හැකියාවක්වත් ඔබට නැති වුණාට ඔබ හිතනවා එහෙම ඒවා තියෙනවා. පුළුවන් කියලා. එහෙම විශ්වාස කරලා ඔබ ලොකු දුකක් විඳිනවා. මෙහෙම පැහැදිලි කරාට පස්සේ තමයි ගොවියට තේරුනේ මේ තාපසතුමාර කිරිවීදුරුවට දිහා බලාගෙන අර කරපු දේ කියපු දේ ලොකු පාඩමක් කියන එක. ඒක මේ Tamanට උපදේශයක් දෙන්න අවස්ථාවක් හදාගන්න කළ දෙයක් කියන එක. හිතවතුනි, දැන් කිරිවීදුරුවේ කතාවත් ඇත්තනේ. මේක හීතල වෙයිද, බොණ්ඩ කලින් හීතල වෙයිද? හීතල වෙන්න පුළුවන්. ඒක ඇත්තනේ. ඕනම රස්නේ දෙයක් ඔහි වාතයට නිරාවරණය කළා තිබ්බහම ඒ රස්නේ ටික ටික අඩු වෙලා නිවිලා යනවා. ඒ ඇත්ත. හැබැයි ඒ හිතන නිසා නෙමෙයි වෙන්නේ. එහෙම වෙයි කියලා හිත මොනවා හරි හිතේ තියෙද්දිත් ඒ දේ නෙමෙයි, මේක තවරත් වෙයි කියලා හිතේ තියෙද්දිත් නිමිලා යනවා. නිමිලා යන්නේ අපි මොනවද හිතන්නේ කියන එක නෙමෙයි, ඔහි හිතේ තියෙන නිසා. ක්‍රියාව නොකර හිතේ තියෙන නිසායි නෙවෙන්නේ. ඇල් වෙලා යන්නේ. සමාත්මයකට පූසෙ පණීද? පණින්න පුළුවන්. ඊට කලින් කිරි වීදුරු වලට පූස පැනලා තියෙනවා, පැනලා කියලා අහලත් තියෙනවා, දැකලත් තියෙනවා. ඉතින් එහෙම හිතේ තියෙනකොට පණින්න පුළුවන්. පැනනහම ඒ සිතිවිල්ල නිසා පූසෙක් පැනන නෙමෙයි. අපි කිරි වීදුරුව බොන්න නැතුව, බොන්න තියෙන වෙලාවේ පානය කරන්න නැතුව මොනවා හරි හිතේ තියෙතියාම ඕනම දෙයක් පෙන් ඉඳ තියෙනවා. අපි මොනතරම් දේවල් හිතනවද? එකක් නෙමෙයිනේ. ඉතින් ඒයින් ඕන එකක් හරියන්න පුළුවන්. 100ක් 1000ක් හිතනකොට එකක් හරියන්න පුළුවන්. එක්ක එක හොඳ දෙයක්, නරක දෙයක්, සුබ දෙයක්, අසුබ දෙයක්, ඕනෑම දෙයක්. ඒතර අර 99 ගැනම අපිට මතක නැහැ. අර සිදුවුණු එක දේ තමයි මතක. ඒක ගැන මං හිතුවානේ කියලා මට මෙහෙම හිතුණනේ. එහෙම සම්බන්ධයක් නැහැ හිතවතුනේ. මෙතන තියෙන්නේ මානයක්. මමත්වයක්. කුමක්ද මමත්වය? මං හිතන දේ වෙනවා කියන එක. නැත්තම් වෙන්න තියෙන දේ මට හිතෙනවා. මෙහෙම තමයි වෙන්නේ. මේවා තමයි මට පුළුවන්. මේවා තමයි මට බැරි. කොහොම හිටියත් මෙහෙම වෙයි. ඒ එන්නේ සිතුවිලි මමත්වේ. කොයි සිතිවිල්ලත් එන්නේ මමත්වයෙන් වෙන්න පුළුවන්. නමුත් ඔය සිතිවිලි එන්නේ මමත්වයෙන්. ඊළඟට ඔයින් ඔය හිතන 1000ක් තියෙන එකක් හරි ගියාම අර වැරදුණු 1000ත් මමත්වයෙන්ම තමයි හිතුවේ. හැබැයි මමත්වේ ඒ 1000 මතක කරනවා. ඒ තමයි මමත්වේ තියෙන මේ එයාගේ තියෙන බොළඳකම සහ කපටිකම කුහකකම ඒ සියල්ල අමතක කළා හරි ගිය දේ අරගෙන තමන් ඒ ගැන හිතුවනේ ඒ සිතිවිල්ලයි ඒ ඵලයයි දෙක සම්බන්ධ කරන මං හිතපු නිසා වුණා උණු නිසා මට එහෙම හිතුණා වෙන්න යන නිසා හැබැයි මේ දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ හේතුඵල සම්බන්ධයක් දැන් මෙහෙම මමත්වය සම්බන්ධකම් හදනවා තමන්ගේ සිතීම් හා සිදුවීම් අතර එහෙම හද යනකොට නෑ මං හිතනේවා වෙනවා කියන හැඟීම එනවා එක්ක මෙහෙම තමයි මේව මට පුළුවන් මට මේවා බෑ මමත්වේ සම්පූර්ණයෙන්ම මකා දානවා මතක කර දානවා තමන් හිතලා හරි නොගිය දේවල් ඒවා ඔක්කොම අමතක කළා දාන වැඩි තියෙන ඒවා ලක්ෂ කෝටි ගාණක් තියෙන්නේ හරි නොකිය දේවල් හැබැයි අර එකක් දෙකක් හරි ගියාම ඒක තමයි මමත්වේ ගන්න මොකද එයාට ලකුණු වැටෙන්නේ ඒ වගේ ඉතින් එහෙම ගත්තත් කමක් නැහැ තමන්ට යහපතක් වෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් දේවල් හැබැයි එහෙම ඒවත් නෙමෙයි එයා ගන්නේ බොහෝ විට මේ අසාර්ථක වීම තමයි වැඩිපුර ගන්න දැන් මෙය මේ වින්දනයකට කරන දෙයක් නේ සතුටු වෙන්න තමයි මෙහෙම හිතන්නේ මොනවා හරි හිතන්නේ සතුටු වෙන්න කවුරු හරි ගැන හිතන්නේ දෙයක් ගැන හිතන නමුත් සතුට පමණක් නෙවෙයි ලැබෙන්නේ දැන් ওই විදිහට බැලුවහම අර කිරි වීදුරුව රස්නේ බඩගිනි හොඳ පෝෂ්‍යදායී ආහාරයක් කිරිපිරිලා තියෙනවා මේකට කවුරුවත් පැනලත් නැහැ දැන් බොන්න පුළුවන් එහෙම හිතුවනම් මොනතරම් සතුටක්ද එහෙම හිතෙන්නේ නැද ඒ බින්දනේ සතුටම නම් අපි හොයන්නේ අපිට එහෙම හිතන්න පුළුවන් නමුත් අපි සතුටම හෙව්වට සතුට ලැබෙන විදිහට හිතන්න අපි පුහුණු වෙලා නැහැ මෙතන පොඩි පරස්පරයක් තියෙනවා සතුට ම හෙව්වට සතුට නැති වෙන්නේ අපි හිතන විදිහ නිසා වුණාට සතුට වෙන විදිහටම හිතන්න හිත දන්නේ නැහැ. දන්නේ නැති බව දන්නේත් නැහැ. ඒ නිසා එයා මොනවා හිතන්න පටන් ගත්තත් ටික වෙලාවකින් හිත අකමැති විඳීම් ගලාගෙන ඉන්න පටන් ගන්න. එයාම නිෂ්පාදනය කරගන්නවා. දුකයි, අසතුටයි, ඉරිෂ්‍යාවයි ඔක්කොම නිෂ්පාදනය කරනවා. ඉතින් වැඩිපුර ඒව තමයි නිෂ්පාදනය වෙන්නේ. සිත කියන නිෂ්පාදකයා වැඩිපුරම නිෂ්පාදනය කරන්න දැන් අතුරුඵල. ඕනෑම දෙයක අතුරුඵලයක් තියෙන්න පුළුවන්. ඕනෑම බෙහෙතක කෑමක අතුරුඵලයක් තියෙන්න පුළුවන්. අතුරු විපාකයක් තියෙන්න පුළුවන්. හැබැයි අතුරු විපාක 50%කට වැඩිය අඩුයි. 50%කට වැඩිය වැඩි නම් ඒට අතුරු විපාකයක් කියන්නේ නැහනේ අතුරු ඵලයක් කියන්නේ නැහනේ එහෙනම් ප්‍රධාන ඵලයක් නමුත් දැන් වෙලා තියෙන්නේ මේ අතුරු ඵල ප්‍රධාන ඵල බවට පත් වෙලා ප්‍රධාන ඵලේ අතුරු ඵල වෙලා සතුට අඩු වෙලා ගිහිල්ලා එය නෑම තැනට ඇවිල්ලා අර අතුරු ඵල ටික ප්‍රධාන ඵල බවට පත් වෙලා මොනවා හිතන්න ගියත් කෙලවර වෙන්නේ දුකකින්, ශෝකයකින්, පසුතැවිල්ලකින්, බයකින්, සැකයකින්, තරහකින්, නුරුස්නාකමකින්. දැන් එහෙම දැන් එතනම පරස්පරයක් තියෙනවනේ හිතට ඕනේ සතුටු වෙන්න. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. උන් නැති වුණාට එයාට ඒක නවත්ත ගන්නත් බෑ. එහෙමනම් නවත්ත ගන්න පුළුවන් වෙන්නේ නවත්ත ගන්නත් බෑ. ඒ නවත්ත ගන්න බැරි. මේ තමා ඇබ්බැහි වීමක ලක්ෂණ. ඇබ්බැහි වීමක ඕනෑම දෙයකට ඇබ්බැහි වෙන්නේ ඒ සතුටක් වින්දනයක් ප්‍රතිඵලයක් තියෙන නිසා. නැත්තම් ඇබ්බැහි වෙන්නේ නැහැ. මොනවා හරි සතුටක් ප්‍රතිඵලයක් පිනායෑමක් තියෙන්න ඕන. නමුත් ඇබ්බැහි වුණාට පස්සේ වෙන්නේ ඇබ්බැහි වෙනකල් තමයි ඒ සතුට තියෙන්නේ. බලන්න මෙතන තියෙන මායාව. එක වතාවක් යමක් කළාට ඇබ්බැහියක් කියන්නේ නැහනේ. ඇබ්බැහියක් කියන්නේ නැතුව බැරි තැනකට එන්න ඕන යමක්. නොකර බැරි තැනකට ආවට පස්සේ තමයි ඇබ්බැහි වීමක් කියන්නේ. එතකොට දෙතෙන්ට එනකල් එයාට ඒ කරන දේෙන් සතුටක් ලැබෙනවා, වින්දනයක් ලැබෙනවා. ලැබෙන නිසා තමයි හෙටයි අනිද්දායි දේටයි දවල්ටයි රැහැටයි ඒ හැම අවස්ථාවලම ඒ දේට යොමු වෙන්නේ. එහෙම වෙලා ඔන්න එක තැනකදී ඇබ්බැහි වුණා කියන තැනට ආවා කියන්නේ ඒ මොහොතේ පටන් අර සතුට නැති වෙනවා. දැන් එයාට ඒ සතුට දෙන්නේ නැහැ. සබාධම සතුට දෙන්නේ නැහැ. මොකද සබාධම දන්නවා දැන් සතුට දුන්නේ නැති වුණාට මෙයා මේක නවත්තන්නේ නැහැ කියලා. සබාධමට ඕනේ හිත ඇබ්බැහි කරලා තියන්න. උමනවට හරි කමක් නැහැ බැහි කළා තියන්. දැන් සංසාරේට ඕන එක තමයි. මොනම හරි දෙයකට ඒක හොඳද නරකද ඒක ගැටලුවක් නැහැ. සංසාරේට ඕනේ සිතක් සත්ව සන්තානයක් යම් කිසි දෙයකට බැහි කළා තියන්. ඒ බැහි කළා තියෙන තාක්කල් ඒ හිත සංසාරික හිතක් සංසාරයේ දිගට යනවා. අර සතුට දෙන්නේ ඇබ්බැහි වෙන තැන්ට එනකල් විතරයි. එහෙම නැත්නම් ඇබ්බැහි වෙන්නේ නැහැ නේ. ඉතින් සතුට ලොකු ප්‍රමාණයක් මුලින් දෙනවා, ඊළඟ ටිකක් අඩුයි එහෙම අඩු කරගෙන යනවා. හැබැයි ටිකක් හරි දෙනවා ඇබ්බැහි වෙන තැනට එනකල්ම දෙනවා. ඇබ්බැහි වුණු ස්ථානයේදී සම්පූර්ණයෙන් සතුට ගන්නවා සබාදා. එතෙක් ටික ටික ගත්තා. මුලින් 10ක් දුන්නා නම් ඊළඟට 9යි 1ක් ගත්තා 2ක් ගත්තා එහෙම අඩු කර කර ගිහිල්ලා සියල්ලම ගන්න ඇබ්බැහි වුණ තැනදී සියල්ලම අරගෙන අරගත්තත් සංසාරයේ සබාධම දන්නවා මෙයා නවත්තන්නේ නැහැ. දැන් බින්දුවයි සතුටක් නැහැ, ශූන්‍යයි. ඒත් නවත්තන්නේ නැහැ. ඒත් නවත්තන්න බැරි වුණාම මේක දුකක්. දැන් සතුටක් නැහැ, සතුට නැති වුණාට කමක් නැහැ. දැන් දුක පටන් ගන්නවා ඊට පස්සේ. මොනතරම් දුකක් ආවත් හිතට අමාරුයි ඇබ්බැහි වුණු දෙයක් නවත්තන්න. ඉතින් මේ සිටීමට තරම් හිත ඇබ්බැහි වෙලා නැහැ වෙන කිසිම දෙයකට. සිටීමට තරම්. ඒ නිසා එයා මොනවා හිතන්න පටන් ගත්තත් ඉවර වෙන්නේ එක්ක දුකක් ඇති කරගෙන බයක් විඳලා පසුතැවිල්ලකින් සැකයකින් බලන්න. දෙහෙම වෙනවා. දැන් මේවා අතුරු ඵල වුණාට දැන් ප්‍රධාන ඵලයේ වෙලා සතුට අතුරු ඵලයක් වෙලා. අපි විකෘති ගැන කතා කළේ දැන් බලන්න මේම මොනතරම් විකෘතියක්ද. ප්‍රධාන ඵලයේ විය යුතු සතුට අතුරු ඵලයක් වෙලා අතුරු ඵලයක්ව තිබුණු අන්සියලුම නීරස තිත්ත දේවල් ප්‍රධාන ඵලයේ බවට ජීවිතේ පත් වෙනවා. එහෙම වුණත් හිතට මේ අතුරුඵල නිෂ්පාදනය කිරීම නවත්තන්න බැරි වෙනවා. එයාට මේ දේවල් හිතන එක නවත්තන්න බැහැ. මේ සඳහා එයාට කිව්වට වැඩක් නැහැ. වදුක් වෙන්න එපා, ඩන් එපා, ඊර්ෂ්‍යා කරන්න එපා, තරහ ගන්න එපා, කාටවත් වෛර කරන්න එපා. එහෙම කිව්වට වැඩක් නෙපා කියන්න පුළුවන්. හැමෝම කියන්නේ ඒක නෙපා කියන උපදේශ විදියට දෙන්නේ එපා. ඔහොම කරන්න එපා, මෙහෙම කරන්න එපා, බොණ්ඩ එපා. එපා කිව්වට නවත්තන්න බෑ හිතට. මොකද එයාත් හිතනවනේ එපා කියලා. ඒ හිතුවට ඒත් නවත්ත ගන්න බෑ. ලෝකෙම එපා කිව්වත් නවත්තන්න බෑ. බැහැ වුණු දෙයක් නවත්තන්න බෑ එපා කියලා. ඒ සඳහා මඟ පෙන්වීමක් අවශ්‍යයි. අන්න මාර්ගයක් ඕනේ වෙන්නේ එතනදී. එහෙම නැත්තම් එපා කිව්වම ඇති. එපා කිව්ව ගම නවත්තන්න පුළුවන් නම් ඕනෑම දෙයක් මාර්ගෝපදේශයක් අවශ්‍ය නැහැ. මාර්ගයක් අවශ්‍ය නැහැ. නෑ මාර්ගයක් අවශ්‍ය. ඇබ්බැහි වෙන්න පාරක් නැහැ. හැබැයි ඇබ්බැහි වීම නවත්තන්න නම් මාර්ගෝපදේශ ඕන වෙනවා. මේ තමයි භයානකකම. ඕනෑම දෙයකට ඇබ්බැහි වෙන්න උපදේශ ඕනේ. මාර්ගෝපදේශ ඕනේ ඇබ්බැහි වෙන්න. හැබැයි ඇබ්බැහි වීමකින් ගැලවෙන්න තමයි මාර්ගෝපදේශ අවශ්‍ය. පාරක් ඕන වෙන්නේ. ගමනක් මාවතක් අවශ්‍ය වෙන්නේ. මඟ පෙන්වන කෙනෙක් ඕන වෙන්නේ. සිටියමක් ඕන වෙන්නේ. මෙතනදී මේට ප්‍රවේශ වෙන්න පුළුවන් බොහොම සරල දොරටුවක් ගැන තමයි අපි භාවනාවේදී හොයාගන්න බැලුවේ, අත්දකින්න බැලුවේ අද උදෑසන. මේ හිත මේ තොරතෝංචියක් නැතුව හිතනවනේ, කියෝනවනේ. ඉතින් අපි දැක්ක හිත කියන්නේ දෙයක් නෙමෙයි, හැබැයි කෙලවරක් නැති කතාවකට, කෙලවරක් නැති සිතීමකට දෙන නමක් තමයි හිත කියන්නේ. මේ කෙලවරක් නැති වුණාට කියන නැවතුම් තිත් නැහැ. ඇහැරෙන්නේ හිත හිත. හොඳට බලන්න, ඇහැරුණාට පස්සේද හිතන්න පටන් ගන්නෙ? නැතිනම් සිතීමක් සමගද අවදි වෙන්නේ? බලන්න. ඊළඟට එහෙම ගිහිල්ලා දවසේ කොයි වෙලාවක හරි තියනවද සිතීම නවත්තපු වෙලාවල්, නැවතුණු වෙලාවල් තියනවද බලන්න. මොනම වෙලාවක හරි එහෙම කියලා නිදා ගන්නවනේ. එතකොට මේ සිතීම නැවැත්තුවට පස්සේද නිින්ද යන්නේ, නැත්තම් නිින්ද ගියාට පස්සේද සිතීම නවතින්නේ? එයත් බලන්න. නිින්ද ගියාට පස්සේ හරි නවතිනවද සිතීම? එහෙම හරි නවතිනව නම් ලොකු දෙයක්. මේක නැවතුම් තිත් නැහැ. නැවතුම් තිත් නැති, ස්වභාවයෙන්ම නැවතුම් තිත් නැති එකම දේ තමා සිතීම. අන් හැම දෙයකම නැවතුම් තිත් තියෙනවා. සිතීමට නැහැ. හැබැයි සිතීමට අප කියව කොමා තියෙනවා. නැවතුම් තිත් නැති වුණාට කොමා තියෙනවා. කොමාවක් කියන්නේ මොනවා හරි මතක් වුණු දෙයක් ගැන එයා හිතන්න පටන් ගන්න. එයා ඒ ගැන කතාවක් කරනවා. දක්ෂ විදිහට කතා කරනවා. උස්මක් කටක් ගන්න නැතුව කතා කරා. කතා කරගෙන ගිහිල්ලා යනකොට මේ තව අලුත් දෙයක් මතක් වෙනවා. මතක් වුණු ගමන් අර කලින් කතා කරගෙන හිටිය දේ අමතක වෙනවා. අමතක වුණු ගමන් ඒ කතාව නවතිනවා. මේ කතාව නවතින්නේ නැහැ. මේ අලුත් දේ ගැන ඊළඟට කතා කරන්න පටන් ගන්නවා. එතන අතෙන්ට කොමා එකක් වැටෙනවා. නැවතුම් තිතක් නෙමෙයි, කොමා එකක් වැටෙනවා. අලුත් මාතෘකාව ගැන ටිකක් කතා කර කර යන විට ඒටත් කොමා එකක් වැටෙනවා. තවත් දෙයක් මතක් වුණාම ඒ දේ ගැන හිතන්න පටන් ගන්න. මේ විදිහට උදේ ඉඳලා රෑ වෙනකල් කතා 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 කොමා කතා කොමා කතා කොමා මෙහෙම තමයි යන්නේ. මේක කාරණයක්. මේ හොඳට හිත දිහා බැලුවහම පේන කාරණයක්. හිත දිහා බැලුවහම බලන්න අමාරුයි කියෝ ඒ නිසා. කලින් කිව්වා බිත්තිය දිහා බලන් ඉන්න ක්ලේසි, ගහ දිහා බලන් ඉන්න එකත් ලේසි කියලා වුණත්, රිලව් දිහා බලන් ඉන්න ක්ලේසි වුන් පැන පැන ගියත්, හිතක් දිහා බලන් ඉන්න අමාරු මෙන්න මේ කාරණේ නිසා. එයාට ස්පාස් වන්නේ රිලව් වුණත් නැවතිත තැන් තියෙනවා හිතනන් නැවතීමක් එහි පේන්නේ මාත්‍රිකාවේ මාත්‍රිකාවට පයි ඊළඟට මේ හිතන දේවල් එයාට හරි ඇත්ත පරම සත්‍යය කියලා පිළි අරගෙන තමයි හිතන්නේ හැබැයි මේ ඇත්තම ඇත්තද කියලා අපිට බලන්න පුළුවන් මෙයා මේ හිතන දේවල් ඇත්තම ඇත්තද මේ ඇත්ත දැනගෙනද මෙහෙම කියන්නේ අන්න එවිට පේනවා මේවා ඇත්ත දැනගෙන නෙමෙයි මේ හිතන දේවල් කොහින් හරි කියෝපු දෙයක් අහපු දෙයක් ඕපදූපයක් එහෙම නැත්නම් Tamanටම හිතුණු මනස්ගතයක් ගැන තමයි මේ මහා ලෝකෝට හිත හිත යන්නේ මේ වගේ ඇත්තක් කියලා ගන්න දෙයක් සමහර විට පැයක සිටීමක එකම එක මේ අර රත්තරන් මේ පස් අරගෙන ඒක රත්තරන් කුඩු වලින් කුඩු අවුන්ස් කාලක් හරි ගන්න පුළුවන් කියන්නකෝ ග්‍රෑම් එකක් ටොන් එකකින් පස් එහෙමවත් පැයක සිටිවිලි කන්දරාවකින් සත්‍යයි කියලා ඇත්තම ඇත්තයි කියලා ගන්න මිලිග්‍රෑම් එකක්වත් තියෙනවද හැම දෙයක්ම ඇත්ත කියලා හිතනවා මම දන්නවා දන්නවා කොමනවද දන්නේ කොහොමද දන්නේ කියලා බැලුවාම එක්ක ඇහුවා එක්ක කවුරු හරි කියපු දෙයක් කියවපු දෙයක් Tamanට හිතන දෙයක් මිස සත්‍ය අසත්‍යතාවය Taman තුලින්ම හොයලා බලලා අත්දැකීමක් ගැන නෙමෙයි කතා කරන්නේ අත්දැකීම් ගැන හිතන්නේ බොහොම ටිකයි අත්දැකීමක් ගැන හිතන්න පටන් ගත්තත් ඉන්පස්සේ අත්දැකීම අමතක වෙලා අනුමාන මවා ගැනීම ගොඩ නැගීම් කතන්දර තමයි පිරෙන්නේ ඊළඟට මොනතරම් අපි විවේචන කරනවද විවේචන හිත හිතින්නකොට කටින් කරන්න නැති වෙන්න පුළුවන් හිතින් කටින් කෙනෙක් වාගේ කරන්න පුළුවන් අනේ හරි හොඳයි ප්‍රශංසා කරන්න පුළුවන් නමුත් වචනයෙන් ප්‍රශංසා කරන අතර හිතින් විවේචනය කරන්න පුළුවන්. වචනයෙන් ප්‍රශංසා නොකළත් ඔය හිතේ හිතේ ඉන්න විට මොනතරම් පිරිසක්ව විවේචනය කරනවද? මොනතරම් සිදුවීම් විවේචනය කරනවද? ඒවා ඒ අයගේ මූණට කිව්වොත් නිකන් හිතලා බලන්න අපිට හිතන දේ අනිත් අය ගැන ඒ අයට අපි කෙලින් කිව්වොත් මොන වගේ ගැටලු ඇති වෙයිද? ප්‍රශ්න ඇති වෙයිද? සා ඒ ආයත මොනවා හිතෙයිද මනතරන් දුකක් හිතෙයිද ඒ වගේම අපි බැලුවා මේ මෙහෙම හිතන දේවල් මේ කියන දේවල් වැරද්දක් තියෙනවද මේවා ඇත්තද කියන එක කාරණයක් ඇත්තද වරුද කියන එක පැත්තකින් තියලා මේවා වැඩක් තියනවාද ඇත්ත වුණත් වැඩක් තියනවාද හිතන එක මේ මොහොතේට වැඩි දේවල් වැඩක් නෑ වැඩක් තියෙන සිතිවිල්ලක් මේ මොහොතේට පළක් තියෙන සිතිවිල්ලක් අහුලා ගන්න සිතිවිලි ලක්ෂයකින්වත් බැරි වෙයි ලක්ෂයකට එකක්වත් නැති වෙයි ඉතින් දැන් මේ හිතේ ගතිය උදට මේක හැටි කියලා නවතින්න පුළුවන් නෑ හැටි නෙමෙයි මේක විකෘතියක් විකෘතියක් නිසා දහම කියනවා මේක ප්‍රකෘතිමත් කරගන්න කන පිටේ හැරිලා තියෙන හොඳ පිට හරවා ගන්න යටිකුරු වෙලා තියෙන උඩුකුරු කරන්න ඒට උදව්වක් විදිහට තමයි දහම අපට සම්මා වාචා ගැන කතා කරන්නේ සම්මා වාචා කියන්නේ අපි කටින් කතා කරන එකනේ දැන් මෙතෙක් අපි කතා කරේ හිත කතා කිව්වා කියන්නේ සම්මා වාචා වල කියන්නේ මේ කටින් කතා කරන දේ කටින් කතා කරන්නේ ඇත්තක් බලන්න ශික්ෂාපදේ සම්මා වාචා වල මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ කියන්නේ මුසාවක්. මුසාවක් කියන තැන මේ අර්ථ කීපයක් තියෙන එකක් තමයි බොරුවක් කියන එකටත් මුසා කියනවා. බොරුවක්. අසත්‍යය. ඊළඟ එක තමයි මේ මුලාවීමක් කියන එක. මුලාවීම. තම රැවටිලා කියනවා. රැවටිලා ඇත්ත කියලා හිතන් ඉන්න පුළුවන්. හැබැයි ඇත්ත නෙමෙයි. තරොන්න එහෙම කරන්නේ නැහැ කියන එක. ඒතර අපේ කතාව සත්‍යවාදී වෙන්න ඕන. තව කෙනෙක්ගේ හිතක් රිදවන්නේ නැති කතාවක් වෙන්න ඕන. විවේචනයක් නොවිය යුතුයි. නැති කෙනෙක්ව විවේචනය නොකළ යුතුයි පිසුනා වාච. ඒක ඊළඟ නිෂ්ඵල කතා නොකළ යුතුයි. සම්පප්පලාප. දහිතවතුනි මේවා අපි දන්නවා ශික්ෂාපද විදියට තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා ආජීව අට්ඨමක ශීලයටත් ওই ටික තියෙනවා මේවා අපි සමාදන් වෙනවා මේවා ගැන කතා කරනවා මේවා විභාගවලටත් කියනවා නමුත් ඇයි මේව නැත්තේ ජීවිතේ තියාගන්න බැරි ඇයි තියාගත යුතුද දැන් මේවා ටික හදාගන්න නැතුව මේ ඔය සම්මා සති සම්මා සමාධි එහෙම අපි ධ්‍යාන මොනවා හරි එන්නේ නැහැ එන්නේ නැන්නේ ධහමට අනුව නම් එන්නේ නැහැ එහෙම එන්න එපා කියලා කියනෝ නෙමේ නමුත් ඒව මතුවෙන්නේ නැහැ මතුවෙනව නම් අර ස්ට්‍රැන්ග් මාර්ගයක් ඕනේ නැහනේ සමාධිය විතරක් තිබ්බනම් ඇති මේ සමාධිය විතරක් එන්නේ නැහැ සමාධිය එන්න නම් මේ සම්මා වාචා අත්‍යවශ්‍යයි සම්මා වාචා ඇයි අමාරු? අමාරුයි කියන එක තමයි අපි දැක්කේ මේක හිතේ විකෘතියක්. මිච්ඡා වාචා කියන්නේම හිතේ විකෘතියක්. විකෘති හිතක ප්‍රතිඵලයක්. විකෘති වුණු කතිකයෙකුගේ කතාවක් තමයි මිච්ඡා වාචා. එයා ඇත්ත දන්නේ නැහැ. ඇත්ත කියලා හිතාගෙන කියනවා. සමහරට ඇත්ත කියලා හිතාගෙන නෙමෙයි බොරු කියලා හිතාගෙනත් කියනවා. සත්‍යයේ රසය දන්නේ. හිතක් නිවෙන්න කතා කරන්න පුරුද්දක් නැහැ. විවේචනයක් නොකර ඉන්න පුරුද්දක් නැහැ. වැඩක් නැති දේවල් නොකිය ඉන්න පුරුද්දක් නැහැ. කියන්නේ ඇබ්බැහිවීම හතරක්. මේ හතරම මානසික ඇබ්බැහිවීම. වාචසික නෙමෙයි. මේ අපේ තොල් හරි දිව හරි ස්වර තන්තු හරි ඒවා ඇබ්බැහි වෙලා නැහැ. මේ මානසික ඇබ්බැහි වීම. මේ මානසික ඇබ්බැහි වීම අපි හඳුනා ගන්න ඕන. හඳුනාගෙන සිතිවිලි මට්ටමේ නවත්ත ගන්න. සිතිවිලි මට්ටමේ නවත්ත ගත්තොත් හරි ලේසි වචනේ සංවර කරගන්න. මේ වචනේ මුලට අරන් තියෙනවා සම්මා වාචා මුලට අරන් තියෙනවා. ඇයි ඒ? එතෙන්දි තමයි තේරෙන්නේ මේ ඇබ්බැහි වීම ගැන. එහෙම ඉන්න බෑ කියන එක තේරෙන්නේ ඔය ශික්ෂාපද සමාදන් වුණාම. එහෙම නැත්නම් ඉතින් පුළුවන් ද බැරිද කියන එක තේරෙන්නේ නැහැ. සමාදන් වුණාම තමයි තේරෙන්නේ මොන තරම් අමාරුද මේ ඇත්තක් නොවන දෙයක් නොකියා ඉන්නේ. සත්තු මරන්නේ නැතුව ඉන්න එක ලේසි. සත්තු මරන්නේ නැතුව නුදුන්නු දෙයක් නොගෙන ඉන්න එක ලේසි. හැබැයි ඒ සම්මා වාචා තමයි අමාරු. මිනිස්සෙකුට අමාරුම දේ. කාමයේ වරදව හැසිරෙන්නේ නැතුව ඉන්න එකත් ලේසි. හැබැයි නිෂ්ඵල දෙයක් කතා නොකර ඉන්න එක අමාරුයි. විවේචනයක් නොකර සිටීම අමාරුයි. කාගෙවත් හිතක් රිදවන විදියට යමක් නොකිය සිටීම අමාරුයි. නොදන්න දේවල් කතා නොකර සිටීමත් අමාරුයි. ඒ අමාරු විකෘති හිතක් මේ විකෘතියට හිත ඇබ්බැහි වෙලා අනාදිමත් කාලයක්. ඇබ්බැහි වෙලා හිත පිළි අරගෙන තිනා මේක තමයි ප්‍රകൃතිය. දහම කියනවා සම්මාදිට්ඨියෝනේ නෙවෙයි කියයි. මේක ප්‍රകൃතිය නෙමෙයි. මේ විකෘතිය ඒ තමයි පළවෙනි සම්මාදිට්ඨිය. විකෘතිය විකෘතිය විදිහට දකින්න. අන්න එහෙම දැක්කොත් තමයි ප්‍රකෘතිමත් වීමේ ඕනකම ඇති වෙන්නේ. මෙහෙන් ශික්ෂාපද හතරක් තියෙනවා. හැබැයි මේ ශික්ෂාපද හතර කඩාගෙන යන්න සිටිවිලි එනවා. සිටිවිලි වේගවත්. ඒ නිසා අපි මේ හිත වෙනස් කරගන්න ඕනේ. හිත වෙනස් කරගන්න ඕනේ. හිත වෙනස් කරගන්න පුළුවන්. මෙහෙම හිතෙනකොට හඳුනාගන්න. මේ මුසාවාදයක්. මේ හිත නැමැති කතිකයා මේ වාදයක් කියන්නේ කතා කරන්නේ බොරුවක්. දන්නේ නැති දෙයක්. ඒකට නැවතුම් තිතක් තියන්න කොමා නෙමෙයි. අන්න අපිට පුළුවන් නැවතුම් තිත තියන්න. හිතට බෑ. හිතට පුළුවන් කොමා දාගන්න. හැබැයි නැවතුම් තිතක් දානවා නම් තියනවා නම් ඒක කරන්න පුළුවන් සිහියට විතරයි. සිහියෙන් ඉන්න කෙනෙකුට විතරයි. යන නැවතුම් තිතක් තියෙන. ද්‍රායමක් හිතනකොට බලනවා. මේ විවේචනය මොකද විවේචනේ? විවේචනේ මගේ හිතත් නරක් වෙනවා. ඒක කාතරි කටින් එළියට දැම්මත් අහන අයගේ නරක් වෙනවා. ඒකටත් නැවතුම් තිතක්. වැඩක් තියෙන දෙයක්ද මේ කතා කරන්නේ? බලක් මේ වෙලාවට ඕන දෙයක්ද? හිතන්නේ නැහැ. ඒකටත් නැවතුම් තිතක්. දැන් මේ විදිහට හිතවතුනි මේ සම්මා වාචා බලන්න මොනතරම් භාවනාවට උදව් වෙනවද? භාවනාව මොනතරම් සම්මා වාචාවට උදව් වෙනවද? මේ දෙන්න එකතු වුනොත් මේ සාංසාරික විකෘතිය ප්‍රකෘතියක් කරන්න පුළුවන්. මේ දෙන්නව එකතු කරගත්තොත් ඒ හොඳටම ඇති. වෙන මොනවත් ඕනේ නැහැ. මෙතනින්ම ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නත් පුළුවන්. එතනින් අපි නවත්තලා අපි නැවතුම් තිතක් තියලා එතෙන්ට කතාවට මෙනෙහි කරන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂා කරන්න පුළුවන්, මේවා මෙහෙමද නැද්ද, හිත එහෙමද කියලා බලන්නත් පුළුවන් නැවත වතාවක්. මේ බලන අතර අහන්න යමක්, කියන්න යමක්, විමසන්න යමක් තියෙනවා නම් සාකච්ඡාවට යොමු කරන්නත් පුළුවන්.